సమంతా చక్కవాలే సూవత్ర గచ్చంతు దేవత సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత నమో తస్ భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రువు సమ్మా సంబుధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒబహమ దినామ ఇతామ శ్రద్ధావింగ్ అదద్ బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరన్నటై అద మీ దేశనావే దాయకత్వయ కొలంబ పహ నారాహేన్ పిట పాతివాపార నొంబర విసియక లిపిని పదించి సీతా కరుణారత్న మహాత్మ్యతులు చర్కా సహ గయాన్ చిరాత్ కియన దూదరు అన్నతులు పిన్వత్ పిరిసాయి మే ఉతుం దేశనావట దాయకత్వే గిన కటయుతు కరాన్ మీ పిన్నుతున్గే అరమును సిహికరలా సీతా కరుణారత్న మహాత్మ్య ప్రధాన పిన్నుతుంట దేశనావ అవసానే అపి అనుమోదనాకరంట బలాపొరుత్తువేను దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్వత్ని మే జీవితయ బహోమ నోటి నాయక ఏక ఇచ్చరు వాటినాకమక్ తీయనో కీలా హొందట పరమార్థ సత్యం బలనుకొట తేరిన్నీ నెహ ఇకట హేతువ అపి బలాపొరత్తువన వటినాకం సహిత అపేక్షావన్ అపిట సమృద్ధిమత్ కరగండ బెరివెనేక ఏ సమృద్ధిమత్ కర గణీమట దరణ ఉత్సాహయ తుల దుఃఖమ వలందండ వెలా తీయనేక దే ఉదాహరణయక్ విదేట దరు నిసా యమ్ ఆస్వాదయక్ అమ్మట తీయనో హెబై ఏ దరువా వినువేం అమ్మగి కృత్య తులే తీయన్నీ దుఃఖ వితర దరువా బిహికరపు అవస్థావే హిట కవన పోన అందన నావన పాతల్లెవన ఆరక్షాకరణ హోయల బలన విమసన ఈ హెమ దయాక్ తులమ యాట తీయన్నీ కెపకిరీం వితర ఇటు అడవైన మొహకత్నే ఈ కెపకిరీం కియాన్ని మహా విశాల దుఃఖ నముత్ ఏ దుఃఖటాపి ఆశాకరణం నిధి వరాగన దరువ బలాండ వినో నమూ తెగటి అక్షమతి తమంట కండ నెతువ కండ దిండు వినో ఆ దరువు అండ్ నమూ తెకటి క్షమతి ఎన్నిసా లోకయట దుఃఖ కియని హరిట తేరిన్నే అనికి హేమ కరపు దరు అవాత్ హేమ హదాపు దరు అవాత్ యాగి వసంగీతి యాగండ్ పుడువన్న ఏత్ కమాండ్ అమ్మ హుందటిద్ది ఉన్న దరువు మెరలేను అమ్మ సనీపెట్టి ఇన్నో దాన్ని వినతు దరువు మెరిలేను ఇది మే విధియట యన లోకే దుకట వాడా విన ముఖాక్వత్నే ఇతడు మీ బుద్ధ శాసనే కీలక్యాన్ని లస్సన తెన బుద్ధ శాసనీకాన్ని హరి లస్సన తెన ఈ ఓలారిక రలు తత్వే తులం తమై నివన్న అవబోధకరాన్ని అప్పకియాన్నే దరువు దెన్ అతారిండు వెడన్నే దెన్ దరువు దుఃఖక్ని ఎతకొట ఓయ్ నడత్తు కిరీం బహామ తేరల దాండ ఒక మహా దుఃఖ కేల అపి నడత్తువట అభియోగకరాన్ని నెహే ఈ నడత్తువట అపి అభియోగకరాన్ని నెహే ఈ నడత్తువట అపి అభియోగ నొకొట అపి కరాన్ని మొకద్ అపి కరాన్ని ఈ నడత్తువ తులిన్మ భవ నిరోధేట అదాల ఆధ్యాత్మిక అద్దెకిం మత్తు కరగాన్ని ఏక ఓన కెనుకుట కరాన్న పొడువ ఏ బెందిచ్చ జీవితే తులిన్మై అపి నివన మతు కరగాన్ని బెందీమట అభియోగ కరలా నొబెందీ ధర్మయాక్ దివును కరణో అఖిలదయాక్ లోకే విద్యామాన విన్ని నెహే నొబెందీమ సహ నొబెందీమ తులిన్ సత్యావబోధే కరా యనో అఖిల దయాక్ లోకే విద్యామాన విన్ని నెహే అత్తట ఏమికాక్ లోకే సత్యాక్ నే ఏక ప్రాయోగికత్ నే మంగ అదో గోళ్ళంటే కివోత్ దెంపినోత్ని వెడాక్నే మీ దరువాకి అని లుకు కామ బెమ్మక్ ఇక దుఃఖ వితరాయి ఎన్నిసా ఒకవేళ అదేందల ధర్మ మార్గే దేవునుకరాండి దరువా అతారిండోను మునుబురావ అతారిండోను කියලා බුද්ධ ශාසනේ කිව්වොත් ඒක කරන්න පුළුවන්ද මේ මහ පොළොවේ කරන්න බෑ. සා බුද්ධ ශාසනේ එහෙම ඒවා කියන්නේ නැහැ. බුද්ධ ශාසනේ දරුවා තුලින්මයි සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන් විධික්‍රමයක් වැඩපිළිවෙල. කියන්නේ දරුවා තුලින්ම තමන්ගේ දුක අවබෝධ කරගන්න පුළුවන් රටාවකට එකතු වෙනවා. ඒකෙදී අර ආධ්‍යාත්මික ඍජු වැඩපිළිවෙලකුත් වෙනම තියෙනවා භාවනාමය වශයෙන්. ඒකට විනාඩි 15ක් 20ක් දවසකට වෙන් කරගන්නයි තියෙන්නේ මුලින්. අර වැඩ කරන අතරේ විනාඩි 15ක් 20ක් කොහොම හරි වෙන් කරගන්න බැරි වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. කොහොම හරි වෙන් කරගන්න පුළුවන් වෙයි. දැන් අපි කොහොමද මේ වගේ ඕලාරික ඉතාම මේ ලෝකයට බැඳිච්ච ජීවිතයක් තුලින් කොහොමද සත්‍ය අවබෝධය කරන්නේ? එක දෙයයි තියෙන්නේ. ඔය පින්නතුල්ලා දරුවා හරහා නිවන අරමුණු කරන්න ඕන. දරුවා හරහත් නිවන අරමුණු කරන්න පුළුවන්. ඔගොල්ලෝ බැඳිච්ච ලෝකය හරහාම පළවෙනි එක ඔයාලට කරන්න තියෙන්නේ නිවන් මෙහි සෝවාන් හරි වෙන්න කාට හරි මේ ශාලාවට ආපු හිතෙනවනම් එමෙ හිතෙනා ඉන්න පුළුවන් නේ. සෝවාන් වෙන්න හිතෙනා ඉන්න පුළුවන්. එමෙ නැහැ හිතෙන්නේ නැති අය ඉන්නම් පුළුවන්. ඉතින් නිකන් යම් බණ කියනවා අපි යම් ගිහින් ඔයිමු ඉඳලා එමු කියලා ආපු අය ඉන්නත් පුළුවන්. ඉතින් ඒ දෙගොල්ලොම හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ජීවිතයේ ඇතුළෙන්මයි අපි සත්‍ය අවබෝධය කරා යන්නේ. හරිම බුද්ධ ශාසනේ හරිම මේ අපහසු නැහැ. බුද්ධ ශාසනේ අලුත් වැඩ මුකුත් නැහැ. දැන් මේ දේශනාවට මාතෘකා විදියට ලැබිලා තියෙන්නේ භව නිරෝධයට උපදේශයක් දෙන්න කියලා. භව නිරෝධය පිණිස උපදේශයක් දෙන්න කියලා. ඒතර භව නිරෝධය කියන්නේ නිවනට උදව් කරන්න කියලායි තියෙන්නේ. නිවන්ට උදව් කරන්නට නම් එයා දැනගන්න ඕන පළවෙනි මෙහි නිවන් දකින්න පුළුවන් කියලා. නිවන්ට උදව් කරන්න නම් එයා පළවෙනියෙන්ම මොකක්ද දැනගන්න ඕන? මේ නිවන් දකින්න පුළුවන් කියලා දැනගන්න ඕන. දැන් ලංකාවේ මිනිස්සු විශ්වාස කරන්නේ මේ මහ පොළොවේ නිවන් දකින්න පුළුවන් කියලා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අද මට නිවන් දකින්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ. එතකොට නිවන් දකින්න පුළුවන් කියන එක විශ්වාස කරන්න සාක්ෂි නැහැ කියලා ඔගොල්ලෝ යම් අදහසකුත් මතු කරන්න පුළුවන්. එතකොට සාක්ෂි නැහැ කියන්නේ මොකද්ද? මේ කාලේ බොහෝම කෙලෙස් බහුලයි කියලා එහෙම කියන්න පුළුවන්. මේ හාමුදුරුවන්ගේ ලොකුවට ධර්මයක් නැති බව පේනවා මීඩියාවල එහෙම බලනින්දි. ඉතින් අපි කොහොමද නිවන් දකින්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් මේ කාලේ හැම තැනක්ම කුණු වෙලා හැම සංස්ථාවක්ම කුණු වෙලා වෛද්‍යවරුත් කුණු වෙලා ගුරුවරුත් කුණු වෙලා ආගමික සංස්ථාත් කුණු වෙලා නිවන විතරක් ප්‍රබෝධමත්ව පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකෝත්තර සද්ධර්මය මොහොතක්වත් පිළුණු වෙලා නැහැ. මිනිසුන්ගේ సంతාන ඔක්කොම කුණු වෙලා කෙලෙස්සු නිසාම පිළුණු වෙලා හැම සංස්ථාවකම මිනිසුන්ගේ ඇතුළාන්තය කුණු වෙලා හැම තැනම. ඉතින් ධර්මයක් නැති වුණා මෙහෙම තමයි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ ඔබ වහන්සේලා ඉතින් ධර්මයට පින්වත් නී ධර්මයටම ආවත් ධර්මයේ මඟහැරෙන්න තියෙන අවකාශය හරිම වැඩි. ධර්මයටම ආවත් ධර්මයේ නොවැඩෙන තැනක ධර්මයේ දියුණු කරන්නේ නැති තැනක ධර්මයේ හරහා පිළිවෙත් පුරන්නේ නැති තැනක තමන්ගේ ඇතුළාන්තේ පිළුණු වීමට නියමිතයි. ඒ නිසා සංස්ථාවක් නම් හොයන්න එපා නිවෙන්න. සංස්ථා තියෙන්නේ පන්සල්, ආරාම, කුටි, සේනාසන, වනාන්තර. නිව ඕවෙන්න නිවන් දකින්න බෑ. ඕවෙන්න නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් හරිම ප්‍රබෝධමත් යෝන් ධර්මයක්. බොහොම තරුණ ධර්මයක් අපිට තියෙනවා. ඒක පරණ වෙලා නැහැ. වයෝවෘද්ධ වෙලා නැහැ. ඒ ධර්මයේ තමන් කරා පමුණුවා ගන්නයි තියෙන්නේ. ඒ පමුණුවා ගන්න නම් ඔයාලා විශ්වාස කරන්න ඕන එක දෙයක්. මොකද්ද? මෙහිදී සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන්. එච්චරයි. විශ්වාසය නැත්තම් මුකුත් බෑනේ. විශ්වාසය පළුදුනොත් පෞල් සංස්ථාව ඉවරයිනේ. විශ්වාසයක් නැති තැනක මානව සම්බන්ධතා කියලා જાතියක් නැහැනේ. විශ්වාසය නැති තැනක කිසිවක රැඳෙන්න බෑ. නිවන් මගේවත් රැඳෙන්න බෑ. එනිසා ඔයාලා පිළිගන්න ඕන පළවෙනියෙන්ම මෙන්න මේ ටික කරන්න. මේ සංඛ්‍යාත්මකව කියන ටික 1 2 3 4 කියලා මෙහෙම කියාන යන ටික එක මෙහෙදි නිවන් දකින්න පුළුවන් කියලා විශ්වාස කරා. එක දෙවැනි එක ඔය ජීවිතයේ ඇතුළෙන්ම ධර්මයේ හොයන්න. අලුත්ජි ධර්මයට හරින අලුත් ජීවිතයක් හොයන්න යන්න එපා. මට දැන් නම් අලුත් ජීවිතයක් ඕන කියලා හිතන්න එපා. මොකද එහෙම ජීවිතය අලුත් කරගන්න බෑ, මැරිලා උපදින්න වෙනවා. අලුත් ජීවිතයක් හොයනවා නම් ඔයාලට ආයෙ මැරිලා උපදින්න වෙනවා. මැරිලා ඉපදිලා නිවන් දකින්න හිතන්නේ ඒකයි. ඇයි ආයෙත් හිතන ඇයි නිවන් බෑනේ හාඳුරනේ, මේ බලන්නකෝ මා ඒ කාලේ මහාන වෙන්නවත් තිබ්බා, මේ දැන් නම් මේ මොකක්වත් කරගන්න බෑ, අපරාධෙ මේ විවාහ වුණේ, ඒ කාලේ මෙහෙම තේරුණා නම් ධර්ම මහාන වෙනවා කියලා කියන බොහොම ඔය ධනවත් මිනිසුත් මට හම්බෙලා තිනවා. උගාත් ධනවත් මිනිසුත් මට කියලා තිනවා, අනේ මේ ධර්මයේ කොච්චර හොඳයි දහඳුරනේ, ඒ කාලේ මේ ධර්මයේ තේරුණා නම් කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියලා කියන අය ඉන්නවා. එහෙම කියන්නේ ඇයි? එයා එහෙම පශ්චාත්තාපය. දැන් ඔයගොල්ලන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න, ඔය ඔය ලැබිච්ච ජීවිතය ගැන පශ්චාත්තාපයක් නැද්ද කියලා. ඒක හඟවන්නේ නැහැ. එළියට කියන්න යන්නෙත් නැහැ කියලා වැඩකුත් නැහෙනේ. එළියට කිව්වා කියලා ප්‍රශ්නේ විසඳෙන්නෙත් නැහෙනේ. එළියට හොඳට hina වෙලා ඉන්නවා. වෙඩින්න එහෙකට ගියාම එම හොයන්න බෑ. පශ්චාත්තාපයෙන් ඉන්නවා කියලා. ඒ පශ්චාත්තාපය වසා ගන්න යා දහසකුත් වැඩ කරලා යන්නේ එතනට. ගින් හොඳට hina වෙලා එනවා. නමුත් මිනිසුන්ගේ අභ්‍යන්තරය තුල තියෙනවා පසුතැවීම. ඇතුලේ තියෙනවා පශ්චාත්තාපය. ඒ පශ්චාත්තාපයේ ඇතුලේ ඕගොල්ලොන්ට තේරෙනවා මේ ජීවිතය කියන්නේ රසවත් නෑ කියලා. ඇත්තටම රසවත් නෑනේ ජීවිතේ. රසවත් නෑ. දුක පිරී පවතිනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ප්‍රිය විප්‍රයෝග දුක අප්‍රිය සම් කොයි වෙලේ මාව වෙලා ගනීද දන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක කොයි වෙලේ මං කරායිද කියලා දන්නේ නෑනේ. තේරෙනවද? ඒක වෙලාවක් කලාවක් මොකක්වත් තේරෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතයේ ඇතුලේ හැබැයි ධර්මියත් එක්ක හිටියම හරිම රසවත්. ඇයි? කඳුළු වෙන්නේ නැහැ. ධර්මියත් එක්ක හිටියම පුදුම දෙයක් පින්වත්නි, කඳුළු ගලන්නේ නැහැ. ධර්මියත් එක්ක හිටියම හරි හයිය හිතක් තියෙන. හරි හයිය හිතක් තියෙන ස්වභාව ධර්මියත් එක්ක විතරයි ගනුදෙනු. ඔය කැලෑ තියෙනවා ලංකාවේ. සාමාන්‍ය මට මතක එක කැලෑව තිබ්බා, ඒක හතරමාරට විතර කරවලයි. හතරමාර විතර වෙනකොටම කරවල වෙනවා. ඔය කෑගල්ල පැත්තේ ඇතුලේ. ඉතින් සාමාන්‍ය එච්චර මේ ගස් වලින් ගහණේ වෙලා හරිත පරිසරයක් තියෙන්නේ. ඒ ගස් වල කඳන් දෙස බලාගෙන ඉන්නකොට හරි ගුප්තයි. හරි ගුප්තයි. හතරමාර පහ වෙනකොට අඳුර වැටෙනවා. මේ ලංකාවේ තියෙනවා පහ විතර වෙනකොට අඳුර වැටෙන තැන්. ඊට පස්සේ සාමාන්‍ය හත හතමාර වෙනකොට කට්ට කරවලයි. ඔය රහයන්ගේ හඬ එහෙම විතරයි ඇහෙන්නේ. ඉතින් භික්ෂුවක් කුටිය ඉස්සරහට ඇවිල්ලා. ඔය කැලෑවල කුටි හදලා තියෙනවා. කුටිය ඉස්සරහට ඇවිල්ලා. පොඩි පුටුවක් තියෙනවා. ඕකේ වාඩි වෙලා. භාවනා නැහැ. ස්වභාව ධර්මයේ කන් දීගෙන ඉන්නවා. භාවනා මුකුත් කරන්න ඕනේ නැහැ. ස්වභාව ධර්මයේ කන් කරුවල අතරින් ඝන කරුවල අතරින් ඇහෙන ශබ්ද දෙස හොඳට කන් දීගෙන ඉන්නවා. ඒක තමයි යගේ භාවනාව. හරි ලස්සනයි ඒක. ලොකු බලාපොරොත්තු නැහැ. හෙට උදේට බත්මුල් බඳිනේම ඔළුවට එන්නේ නැහැ. දරුවා වෙනුවෙන් කෑම ලෑස්ති කරන්න ඕන. මහත්තයා වෙනුවෙන් කෑම මොනවද කෑම තියෙන්නේ? හෙට උදේට මොනවද තියෙන්නේ? උදේ කෑම ලේසියෙන් උයන්ට රැට පොල් ගාලා තියෙන්න ඕනේ. ඕවා මොකුත් නැහැ. බොංචි ටික කඩලා තිබ්බොත් උදේම උයා ගන්න පහසුයි. මොකක්වත් නැහැ. ඝන කන්ද කාර්ය අතරින් පොඩි ලන්තෑරුමක් දල්වාගෙන, එළිය නැහනේ, ලයිට් නැහනේ, ලන්තෑරුමක් දල්වාගෙන ස්වභාව ධර්මයේ කන් දීගෙන ඉන්නවා. එච්චරයි. ඒ බලාපොරොත්තු හිට ගැන බලාපොරොත්තු නැති ජීවිතේ කඳුළු වෙන්නේම නැහැ. බය කියලා එකක් ගෑවිලවත් නැහැ. ඔය කැලෑවල ඉඳලා එන හාමුදුරුවන්ගේ S2 දිහා බලන්න බය නැහැ. බය කියලා එකක් නැහැ. ඔය ඉන්නවා. ධර්මයේ වැඩෙනකොට එයාගේ එයාට බය කියලා එකක් නැහැ. ඇයි බය එන්නේ මොකෙන්ද? තණ්හාවෙන් එන්නේ. ඇයි තණ්හාය ජායති බයං කියලා කියන්නේ? බය එන්නේ මොකෙන්ද? තණ්හාවෙන් එන්නේ. ඒක එන්නේ. හරි ලස්සනයි. ළඟම කෙනෙක් මැරිලා. ඒත් ඉතින් ලොකු අදහසක් නැහැ. හේතුව ජීවිතේ මරණ සතිය තියෙනවා. අනිත්‍ය සංඥා වඩලා තියෙනවා. ඇයි අද මොකක්වත් වඩලා නැහැ? අහිමි වෙයි කියනකොට පවා අපිට දාඩිය දානවා. අහිමි වෙන්න ඕනේ නැහැ. ඒතර අපි එච්චර දුර්වල సంతානයක් තමයි පින්වත්නි අපිට තියෙන්නේ. අපේ సంతානේ එච්චරටම දුර්වලයි. අහිමි වෙයිදෝ කියලා දැනෙනකොට පවා තැති ගැනීම එනවා. බය එනවා. අහිමි වෙන්න ඕනේ ආද මිනිසුන්ට. අහිමි වෙයිවත් කියලා දැනෙනකොටත් අපිට බය හිතෙනවා. එහෙනම් ඔය පින්නතුන්ලා ධර්මයේ වඩනවා ධර්මයක් දියුණු කරනවා කියලා හිතලා අලුතින් වැඩකට යන්න එපා. ඒක එහෙම කරන්න බෑ. ඔය පින්නතුන්ලා මොකද කරන්න ඕනේ? ඔය පින්නතුන්ලාගේ ජීවිතයේ ඇතුළෙන් ධර්මයේ දකින්න ඕන. ජීවිතයේ ඇතුළෙන්ම අපිට පුළුවන් පින්වත්නි ධර්මයේ දකින්න. ජීවිතයේ අස්සෙන් ධර්මයේ දකිනවා. හරි ලස්සන එක. ජීවිතය ඇතුළෙන් ධර්මය දකිනවා කියන එක හරීම ලස්සනයි පින්වත්නි. ජීවිතය ඇතුළෙන් ධර්මය දකින එක. ඉතින් ජීවිතය ඇතුළෙන් ධර්මය දකින එක තරම් සුන්දර දෙයක් තවත් නැහැ. මේක හරීම සුන්දර රසවත් එකක්. ඒ නිසා ඔය පින්නතුන්ලා හොඳට දක්ෂ වෙන්න. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයන් හැටියට දක්ෂ වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේගේ දක්ෂකම කියන්නේ කොයි වගේ එකක්ද? පළවෙනි එක තමයි එයා සත්‍ය අවබෝධය විශ්වාස කරන එක. එක දෙක දෙක තමයි ඔයාලගේ ජීවිතය ඇතුළෙන් ධර්මයේ දකින්න එක. අපි දැන් බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔය පින්නතුන්ලාගේ ජීවිතය ඇතුළෙන්ම ධර්මයේ දකින්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරගන්න ඕන. අපි ඒක විමස ගන්න ඕන පින්වත්නි. ඒක ගැන අපිට විමර්ශනයක් තියෙන්න ඕන. හොඳයි අපි කොහොමද ඒක කරන්නේ කියලා අපි බලමුද? ඒක කරන්නේ මෙන්න මේ විදිහටයි. ඒක කරන්නේ පින්වත්නි ඔය පින්නතුන්ලාගේ ඔය බැඳුණු ජීවිතය තියෙනවනේ. ඒ බැඳුණු ජීවිතය තණ්හාවේ ඵලයක් විදිහට ඔයාලා දකින්න ඕන. ඔගොල්ලන්ගේ ඔය බැඳුණු ජීවිතේ නඩත්තු කරන ජීවිතයේ කුමක ප්‍රතිලාභයක්ද? තණ්හාවේ ප්‍රතිලාභයක් කියලා හිතන්න ඕන. ඒක තමයි දෙක. එතකොට තමයි ධර්මයේ මෝරන්න පටන් ගන්න. ඇතුළේ ධර්මයේ වැඩෙන්න පටන් ගන්න. ඊට පස්සේ නිවන අරමුණු කරන්න ඕනේ. ඒක තමයි තුන්වෙනි එක. මේ ටික කරලා බලන්න මේ ඔයාලගේ ජීවිතයේ ඇතුළෙන්ම තමයි නිවන පෑදෙන්නේ. ධර්මාර්ථය කියන්නේ එළියෙන් එන එකක් නෙමෙයි. ලංකා මිනිස්සු හිතනවා ධර්මාර්ථය කියන්නේ බාහිරින් එන එකක් කියලා. ධර්මාර්ථය කියන්නේ බාහිරින් එන එකක් කියලා හිතාගෙන මිනිස්සු මොන්න තරම් වෙනස්කම් වලට යනවාද? බාහිර සංසිඳීම බාහිරට සම්බන්ධ නැහැ. ආස්වාදේ බාහිරට සම්බන්ධ නැහැ. සුඛාස්වාදේවත් දුක්ඛාස්වාදේවත් බාහිරට සම්බන්ධ නැහැ. ඔයාලට සුඛාස්වාදේ කියන්නේ ඇඳපුටු මේස නෙමෙයි. ඒ නිසා ඔයාලා ඇඳම්පුටු මේස හිට මෙහෙට වෙන් කරස් කරාට වැඩක් නැහැ. මහත්ය එනකොට මේ පුටු සැටි අනිත් පැත්තට හරවලා තියන්න ඕන කියලා ලංකාවේ උපාසකම්මල පුටු එහෙට මෙහෙට කරන්නේ, ඇඳවල එහෙට මෙහෙට කරන්නේ. ඒකෙන් මොකුත් වෙන්නේ නැහැ. ඉතින් සුද්ධ පවිත්‍ර කරන්න හොඳයි. ඉතින් එහෙම එහෙට මෙහෙට කරන එක ඔයාලා හොඳට ඇඳ පුටු මේස ටික ඔක්කොම අනිත් පැත්තට හරවලා මහත්යව මහන්නේ අත් දැන් හොඳයිද මේ තියෙන තැන? එහෙම පුටු ඇඳ මේසේ වෙනස් කරා කියලා ඒකේ හොඳ නරක කියලා ලොකු දෙයක් නැහැ. ලොකු දෙයක් නැහැ. ඒ නිසා පළවෙනියෙන් ඔය පින්නතුලා කරන්න ඕන මොකද්ද? මෙහෙදී සත්‍ය අවබෝධය කරන්න පුළුවන් කියලා විශ්වාසය ගන්න එක. ඒ විශ්වාසය නැත්තම් ධර්ම මාර්ගෙ මොකුත් ඉස්සරහට කරන්න බෑ. නිකන් දන් දෙන්න පුළුවන්. නිකන් බණ ටිකක් අහන්න පුළුවන්. ඉතින් වයසට ගියත් කමන්නේ නැහැ. ලෙඩ ඇඳේ ඉඳලා හරි කමන්නේ නැහැ. සමහර මේ බණ ලෙඩ ඇඳේ ඉන්න මිනිහෙකුට ඇහෙනවා ඇති. එහෙම ලෙඩ ඇඳේ හිටියත් කමන්නේ නැහැ පින්වත්නි. ඔය පින්නතුන්ලා මෙහෙදී ධර්මාවබෝධය කරා යන්න පුළුවන් කියන විශ්වාසය ගන්න. ඒ විශ්වාසය විසින් තමයි ධර්මාර්ථයේ පැත්තට තමන්ව අරගෙන යන්නේ. ඒ විශ්වාසය. ඒ විශ්වාසයට අපි නොහිතුවාට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ විශ්වාසයට අපි නොහිතුවාට විශාල දෙයක් කරන්න පුළුවන්. ඒ විශ්වාසයට. දෙක මොකද්ද? දෙක දකින්න ඕන. ඔය පින්නතුලා දකින්න බලන්න මේ දකින්නකනේ කරන්න හිති. දකින්න ඕන මේ සියලු බැමි ටික තණ්හාවේ ප්‍රතිලාභයක් කියලා. මේ සියලු වැඩකටයුතු, සියලු කෘත්‍යයන්, සියලු විමර්ශන මේ ඔක්කොම මොකේ ප්‍රතිලාභයක්ද? තණ්හාව නැත්තම් මොකුත් රකින්න හිතනවද? දැන් මේ බුලත් වට්ටි වලට ගෙදර ගෙනියන්න හිතනවද? ඇයි මේකට කිසි වටිනාකමක් හිතින් යන්නේ නැන්නේ? මේ බණ ඉවර වෙච්ච ගමන් බුලත් කොළ ටික හැමිට බෑග් එකට දාගන්න ඕන කියලා කාටවත් මෙතන හිතෙන්නේ නැහනේ. ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? මේකට කිසි වටිනාකමක් දෙන්නේ නැහැ අපි. ඕම් අතාරින්න පුළුවන්. එහෙනම් ලෝකේ වටිනාකම නොදුන්න සියලු දේවල් අතාරින්න පුළුවන්. වටිනාකම දුන්නේ අතාරින්න බෑ. වටිනාකම දුන්න දෙයක් තියෙනව නේද? වටිනාකම දුන්නේ අතාරින්න බෑ. සිතින් වටිනාකම දුන්නොත් අතාරින්න බෑ. සිතින් වටිනාකම දුන්නොත් අතාරිනව නම් බොරු. එහෙනම් මේ තරම් ලෝකයේත් එක්ක හැප්පෙන්නේ ඇඟෑලුම්කම් පාන්නේ මොකක් නිසාද? සිතින් වටිනාකම දුන්න නිසා. එහෙනම් මේ තාක් වැඩ කටයුතු තියෙන්නේ මට හිමි ලෝකයක් තියෙන නිසා නොව, මගේ කියලා ගන්න පුළුවන් ලෝකයක් තියෙන නිසා නොබ, මේ තරම් වටිනාකම් දීලා තියෙන්නේ තෘෂ්ණාවටමයි, අන් කවර දෙයකටවත් නෙමෙයි කියලා ඔය පින්නතුන්ලා තණ්හාවේ අතුරු ඵලයක් ඇටියට මේ ලැබුණු ජීවිතේ කියව ගන්න ඕන, දකින්න ඕන, තේරුම් ගන්න ඕන. ඒක තමයි පින්නවත් නිය ඔය පින්නතුන්ලා කරන්න ඕන ඊළඟදී. තුන්වෙනි එක තමයි ඔය පින්නතුන්ලා හැම වෙලාවකම මේ භව නිරෝධය, දැන් මේ භව නිරෝධයේ මාතෘකාව භව නිරෝධය අරමුණු කරන්න ඕන. අරමුණු කරන්න. ඒ අර තණ්හාවේ ප්‍රතිලාභයේ තුලින් තමයි අරමුණු කරන්නේ. මං කියන්නේ ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. තණ්හාවෙන් වටිනාකම දුන්නු ලෝකේ තියෙන්නේ. ඒ ලෝකේ අතහැරලා නෙමෙයි නිවන අරමුණු කරන්නේ. අන්න ඒක තමයි විශේෂ දේ. බුද්ධ ශාසනයේ පවතින ඉතාම සුවිශේෂ දේ මොකද්ද? බුද්ධ ශාසනයේ පවතින අතිශයම සුවිශේෂ දේ අන් කවර දෙයක්වත් නෙමෙයි. බුද්ධ ශාසනයේ පවතින අතිශය සුවිශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඔයාලා දුන්න වටිනාකම් දුන්න ලෝකයේ අතහැරලා නෙමෙයි මේක කරන්නේ. වටිනාකම දුන්න ලෝකයේ ඇතුළෙම තමයි නිවන අරමුණු කරන්නේ. දැන් වටිනාකම දුන්නේ ලෝකයට තණ්හාව නිසා ආත්ම දෘෂ්ටියට. මමත්වෙන්නේ වටිනාකම දෙන්නේ. ඔයාලට ලෝකේ වැටෙන්නේ මගේ සහ මගේ නොවන මට්ටමින්නේ. මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මට්ටමින්නේ ඔයාලට ලෝකේ වැටෙන්නේ. ඒකට ප්‍රතිවිරුද්ධවත් ලෝකේ වැටෙනවා. මට ආйти නැති මගේ කියන ගණ්ඩ බැරි ඒවත් තියෙනවා. මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න ලෝකයක් තියෙනවා. එතකොට මම ආයනේ ඉදිරිපත් වෙච්ච තැන තමයි පින්වත්නි වටිනාකම් රැඳෙන තැන. මමත් ඉදිරිපත් වෙච්ච තැන විතරයි වටිනාකම් රැඳෙන්නේ. එතන මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මගේ කියලා ගණ්ඩ පුළුවන් මට්ටමටත් ලෝකේ කියවනකොට, තේරෙනකොට, වැටෙනකොට, අඳුන ගන්නකොට ඒක ඇතුලේ විතරයි පින්වත්නි මේ ක්ලේශ ආවරණයන් ඔක්කොම. එන මමත් නැති මගේ කියන අයත් නැති මට්ටමට අපි ලෝකේ කියවන්න පුරුදු වුණොත්, අඳුන ගන්න පුරුදු වුණොත්, ඉබඳු ලෝකයේ බිඳ වැටීම, කඩා වැටීම, ඉබඳු ලෝකයේ සම්පූර්ණයෙන් බිඳ වැටීම කිසිම ආයුරකින් මා තුල කනස්සල්ලක් හදන්නේ නැහැ. කනස්සල්ලක් හදන්නේ නැහැ. එහෙමනම් අපි දැන් අර මමත්වයේ ඇතුළේනේ අද වැඩ ඔක්කොම. දැන් උදාහරණයක් විදිහට දරුවා වෙනුවෙන් අම්මා කෙනෙක්ගේ සියලුම කෘත්‍යයන් මමත්වයේ ඉන්නේ කෙරෙන්නේ. අනේ මගේ දරුවා, මගේ කුසෙන් වදාපු දරුවා, මගේ යුතුකම දරුවා වෙනුවෙන් කී කී නිමේද ඔය ඔක්කොම කරන්නේ ඔය ටික ඇතුළේ. හරි, ඒක ඇතුළෙන් කොහොමද? දැන් මමත්වයේ කියන්නේ සම්පූර්ණයෙන්ම භව නිට්ටිය, භවයට අයිති එක. මමත්වය ඒකනි මම මගේ කියලා ගන්න කිසිම දෙයක් නෑ පින්වත් මහණෙනි. අනාත්මයි 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 කියව බුද්ධ සාසනෙ කියන්නේ අනත්තානුපස්සී විහෙරති කියලා. ඉතින් ඔහොම කිව්වට ඕක ඔහොම කරන්න බෑනේ. එතකොට දැන් එහෙමනම් මොකද්ද කරන්නේ? අර මමත්වෙන් ගත්ත ලෝකයේ ඇතුළෙන්ම තමයි භව නිරෝධය අරමුණු කරන්නේ. මේක කරන්නේ කොහොමද? මම කියලා ඉන්න, මගේ කියලා ඉන්න, මම මගේ කියලා ගත්ත ලෝකය කියන්නේ සසරටයි තියෙක. ඒක ඇතුළෙන් කොහොමද නිවන දකින්නේ? ඒක ඇතුළෙන් පුළුවන්ද නිවන් දක් නිවන් මාර්ගය දකින්ද? ඇත්තටම පුළුවන්. දැන් ඔයාලට මම මගේ කියලා ගත්ත දරුවා තුලින් අනාත්මේ ප්‍රකට නැහැ, ආත්මේනේ ප්‍රකට. මම මගේ කියන ගතියනේ ප්‍රකට. තෝක ඇතුලේ කොහොමද භව නිරෝධය අරමුණු කරන්නේ? අරමුණු කරන්නේ දරුවා වෙනුවෙන් ඔයාලා කොච්චර දේවල් කරනවද? අම්මා කෙනෙක් ගමුකෝ. අම්මා කෙනෙක් දරුවා වෙනුවෙන් මොන තරම් කැපකිරීමද කරන්නේ බලන්නකෝ. ඒ කැපකිරීම ඇතුලේ අම්මා කෙනෙක් තුල අතහැරීමක් නෙමෙයිද තියෙන්නේ? ඒ කැපකිරීම කියන්නේ අතහැරීම නෙමෙයිද? නින්දා අතාරිනවා, බඩගින්න ඉන්නවා, කෑම අතාරිනවා. ඊට පස්සේ ආයාට කිසිම දිගක් පළලක් නැහැ, ඕන දුකක් බාර ගන්නවා. මේ කාම ලෝකයේ කියන්නේ සැප. නමුත් එයා දුක බාර ගන්නවා දරුව වෙනුවෙන්. සනීප ජීවිතය එයා දරුව අරමුණු කරගෙන අසනීප කර ගන්නවා. ඉපදිලා ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ කියන්නේ කාම සුගතියක්, මේ මනුස්ස ලෝකේ කියන්නේ සුගතිය. මේ සුගතිය එයා වහ ගන්නවා දරුව නිසා. හරි සැප පහසු ජීවිතයේ දරුව නිසා අතාරිනවා. ඒ සුව පහසු ජීවිතයේ දරුව වෙනුවෙන් අතාරිනකොට පින්වත්නි, දරුවාව රකින්නේ පරිස්සම් කරන්නේ නඩත්තු කරන්නේ ආත්ම දෘෂ්ටියෙන් මමත්වයෙන් බව ඇත්ත. දරුවා පරිස්සම් කරන්නේ, දරුවා ආරක්ෂා කරන්නේ ආත්ම දෘෂ්ටියෙන් බව ඇත්ත. නමුත් ආත්ම දෘෂ්ටියෙන් දරුවා පරිස්සම් කරාට රැක්කට දරුවා රකින්න පරිස්සම් කරන ආරක්ෂා කරන එක ඇතුලේ තියෙන්නේ එයා තුල ඇතහැරීමක් නේද? එයා කාලය අතාරිනවා, එයාගේ ධනය අතාරිනවා, සුව පහසු ජීවිතය අතාරිනවා, සනීපිට නිදාගන්න පුළුවන්කම අතාරිනවා. එයාට තියෙන හොඳට කණ්ඩ තියෙන ටික දරුවට දීලා අන්තිම ටික කනවා. කණ්ඩ පුළුවන්කම තියෙද්දි ඒක ඇතුලේ තියෙන්නේ අතහැරීමක්. අන්නේ අතහැරීම දෙස බලලා ඒ අතහැරීම නිවන් පිණිස වේවා කියලා නිවන අරමුණු කරනවා. එච්චරයි කරන්නේ. අර මම සහ මගේ කියන එක ඇතුලේ ආත්මීය දෘෂ්ටියකින් දරුවා පිළිගත්තකම ඇතුලේ තමයි ඔයාලා අද වැඩ කරන්නේ. ඒක ඇතුලෙන්ම ඔයාලා දවසට දෙවරක්වත්, උදේ හවහවත්, උදේ රාත්‍රීවත් තමන්ට දරුවා මුල් කරගෙන අතහැරෙන ජීවිතය දිහා බලනවා. ඉඩකඩම් දේපල, ගෙවල්, දොරවල්, මිල මුදල් මේ සියලු නඩත්තු කිරීම ඇතුලේ දරුවා වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන් සියලු කෘත්‍යයන්, තමන්ගේ කෘත්‍යයන් තුල තියෙන්නේ අතහැරීමක්. අම්මා කෙනෙකුට දරුවා වෙනුවෙන් එයා හාත්පස අතාරින්න ලෑස්ති. දරුවා ඉස්සරහා හාත්පසම අතාරින්න ලෑස්ති. අතාරින්නේ ආත්ම දෘෂ්ටියෙන් තමයි, මගේ දරුවා කියන සංජානනයෙන් තමයි අතාරින්නේ. නමුත් අතහැරෙනවනේ. සුව පහසු ජීවිතය අතහැරෙනවා, නින්ද අතහැරෙනවා, කාලය අතහැරෙනවා, ආහාර අතහැරෙනවා. අබුදුම අතහැරීමක් දරුවා වෙනුවෙන්. ඒ අතහැරීම ඇතුලේ කොනක්වත් අල්ලගන්නේ. ඔයා ඔක්කොම කණ්ඩ, අම්මට පොඩ්ඩක්වත් ඕනේ. ඔයා හොඳට නිදාගන්න, අම්මට පුළුවන් ඇහැරලා ඉන්න. ඒ වගේම මහ පුදුම අතහැරීමක්. ඒකේ කොනක්වත් අල්ලගෙන නැහැ. අන්නේ අතහැරීම දෙස බලන්න. ඒ අතහැරීම ඉස්මතු කරලා ගන්න. ඒ අතහැරීම ඉස්මතු කරලා අරගෙන ඒ අතහැරීම භව නිරෝධේ පිණිසයි කියලා සිතුවිල්ලක් උපද්දවන්න. මේ අතහැරෙන ජීවිතයේ දරුවා මුල් කරගෙන මට අතහැරෙන ජීවිතය භව නිරෝධේ පිණිස වේවා කියන එකම එක සිතුවිල්ලක් උදේට උපද්දවන්න. රාත්‍රියටත් ඒක උපද්දවන්න. ඒ හොන්තටෝම ඇති නිවන පිණිස ශ්‍රාවකයාට එකතු වෙන්න. හැබැයි ආ උදේ හවහ අර බව නිරෝධය දකින්න ඕන. එතුට යා බව නිරෝධයේ දැක්ක යුතුකම් වගකීම් ටික අතහැරලාද? නෑ නෑ නෑ, යුතුකම් වගකීම් ටික අතරින් තමයි යා බව නිරෝධයේ දැක්කේ. එතකොට ඊළඟ එක තමයි ඔය විදිහට අතහැරුණු ජීවිතය යා දකින්න ඕන. අතහැරෙන ජීවිතය අමා නිවන පිණිසයි බව නිරෝධයේ පිණිසයි කියලා සිතුවිල්ල උපද්දවනවා. ඒක තමයි තුන්වෙනි එක. ඕගොල්ලෝ කොච්චර කාර්ය බහුල වුණත් මේක කරන්න පුළුවන්. තුනයි. හතරවෙනි එක. හතරවෙනි එක. මේක ඉතාම වැදගත් දෙයක්. දැන් මේක තමයි එරුදි පාදය කියලා කියන්නේ මේකට. එරුදි පාද වඩනවා කියන්නේ මිනිමි දැන් කියන එකට. මේ දවස්වල එරුදි පාද මුල් කරගෙන අපි දේශනා යන්නේ. එතකොට එරුදි පාදේ කියන්නේ මොකද්ද? එරුදි පාදේ කියන්නේ මට අතෑරෙන ජීවිතේ නිවන් බව නිරෝධේ පිණිසයි. මොනවද අතෑරි බලන්නේ? අදී ළඟදී දානයක්වත් දීලා නැහැ. දීලා නැහැ වුණා නම් මොනවද අතෑ? දැන් දානේනේ අපි අතෑරීම කියලා හිතන්නේ. නෑ, දානි නොදුන්නට මේ දවස ගානෙම දරුවා වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය, නිින්ද, ආහාර, මට තියෙන සුවපහසු මේ කාම ලෝකේ ඉපදුනේ පිනකටනේ. මෙහි උපදින්නේ නැහැනේ පිනක් නැත්තම්. කාම සුගතියේ ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකේ. එතකොට අපි මනුස්ස ලෝකේ ඉපදුනේ පිනකටනේ පින්නත් නේ. එහෙනම් ඔයාලට ලැබිලා තියෙන්නේ පිනකට සැපවත් ජීවිතයක් නම් උත් හැපේකෝ. ඔයාලට ওই සැපේ නැති උනේ ඕගොල්ලෝ බැඳිච්ච ජීවිතේ නිසානේ. පැවිද්දෙකුට සැපේ තියෙනවනේ. එයාට බැඳීම් ගොඩාක් අඩුයිනේ. පැවිද්දෙකුට ඒ සැපවත් ජීවිතේ තියෙනවා. ඒ බැඳීම් නැහෙනි. බැඳීම් නැති නිසාම නඩත්තු කිරීමුත් නැහෙනි. නඩත්තු කිරීම නැති වුණාම නැති නිසාම අහිමිවීම කියන ඒවා එයාට දැනින්නවත් නැහැ. අහිමිවීම කියන ඒවා එච්චර ගාණක් නැහෙනි. ඒ අතහැරුණු ජීවිතේ කසිරිය. එතකොට දැන් ඔයාලගේ ජීවිතය ඇතුලෙන් තුන්වෙනියට ඔයාලා කරන්න ඕන දේ තමයි ඔයාලට අර තමන්ගේ යුතුකම තුලින්මයි අතහැරෙන කාම සුගතිය දිහායි බලන්නේ. ඒ කියන්නේ ඉපදුනේ සුගතියේ පරණ පිනකට. ආය සුළුපටු පිනකට නෙමෙයි මෙහි ඉපදිලා තියෙන්නේ. නොයේක් ජීවීන් අතරින් මනුස්ස ලෝකෙ ඉපදෙනවා කියන්නේම මහ විශාල ජයග්‍රහණයක්. මනුස්ස භූමිය වනාහි ජයග්‍රහණයක්. ඒ මනුස්සයාට ධර්මයේ ලැබුණා කියන්නේ රජ වුණා වගේ. මනුස්සකම කියන්නේම මහ විශාල විජයග්‍රහණයක්. ඒක ඇතුලේ මනුස්සත්වයත් එක්කම පටිච්ච සමුප්පන්න ධර්මීකුත් හම්බුණා කිව්වම තමන්ව ලිහෙන ධර්මීකුත් හම්බුණා කියන්නේ ඒක රජකමට වඩා ශ්‍රේෂ්ඨයි පින්නොත්. සාමාන්‍ය ලෝකයාට ඒක තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට ඒක එච්චර ගෝචර නැහැ. එහෙනම් ඔය පින්නතුන්ලා හොඳට දක්ෂ වෙන්න මේ යථාර්ථය දකින්න කියව ගන්න මේ යථාර්ථය. මොකද්ද අපි මේ යථාර්ථය දකින්න ඕන? ඒ තමයි පින්වත්නි, අපේ ජීවිතය තුලින් මේ පණිවිඩ හොඳට ඔළුවට ගන්න. ඔයාලට අතහැරෙන මට්ටමේ ජීවිතය දෙස බලන්න. ඔයාලට මේ අතහැරින්නේ කාම සුගතිය. සැප පහසු ජීවිතය අතහැරිනවා. දරු අවිනුවේ නිින්දා තෑරෙනවා. සනීපෙට නිදාගන්න මෙහි ඉපදිලා තියෙන්නේ. ඇයි මේ මනුස්ස ලෝකේ කියන්නේ එහෙම තැනක්? ඒ සුවපහසු ජීවිතේ අතාරිනවා. දරුවට හොඳට තමන් මහන්සි වෙලා දුක් මහන්සි වෙලා ගත්ත ඇඳ දීලා එයා පැදුරට වැටෙනවා. එයා විහිං කරගන්නේ. එතකොට ඒක ඇතුලේ අතාරින්නේ සුවපහසු ජීවිතය. ඒ අතහැරෙන ජීවිතය බව නිරෝධයේ පිනිසයි කියලා, බව නිරෝධයේ පිනිස වේවා කියලා උදේ හවසයි එකම එක සිතුවිල්ලක් උපද්දවනවා. තප්පර සාමාන්‍ය විනාඩි භාගයක් ඇති උකට. දැන් විනාඩි භාගයක් හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නව නම් අත උසන්න. උදේට විනාඩි භාග බෑ බෑ හාඳුරනේ. විනාඩි භාගයක් කොහොමද මේ උදේට මහා වැඩ ගොඩක්. තප්පර 30ක් හොයාගන්න බැරි උපාසකම්ම කෙනෙක් ඉන්න විදියක් නැහැ. මේ තප්පර 30ක් හොයාගන්න පුළුවන් තප්පර 30යි ඕන මේ වැඩේට. බෑ කියන්න බෑනේ කාටෝ. විනාඩියෙන් භාගයයි. එහෙම වාඩි වෙලා S2 පියාගෙන තප්පර 30ක් ඇතුළත අද අතහැරෙන ජීවිතේ දිහා බලනවා. ඒ අතහැරෙන ජීවිතේ ඇතුළේ දරුවා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන් අතහැරෙන ජීවිතේ දිහා බලනවා. ඒ අතහැරෙන ජීවිතයේ භව නිරෝධයේ පිණිස වේවා කියලා සිතුවිල්ල උපද්දවනවා. ඇඳෙන් බහිනවා. රාත්‍රියටත් ඔච්චරයි. ඒක තමයි තුන්වෙනි එක. අන්න එතකොට දැන් එයාට භව නිරෝධයේ වෙනුවෙන් එයාට අතහැරෙන ජීවිතේ පේනවා. එතන මැදින් මොකුත් බාධක නැහැ. අතහැරෙන ජීවිතේ මේ පැත්තෙන් පේනවා, එහා පැත්තෙන් භව නිරෝධයේ පේනවා. එච්චරයි. අතහැරෙන ජීවිතේ දිහා බලනවා, නින්ද සුවපහසුව කෑමබීම සියලු අතහැරීම් දෙස බලනවා. අතහැරුණු ජීවිතයේ තුලින්ම අමා නිවන දෙස බලනවා. ඒ නිවන බලනකොට සුගතිය පේන්නේ නැහැ, මනුස්ස ලෝකෙ පේන්නේ අනේ මගේ දරුවා කියලා එහෙම එකක් එන්නේ. අන්න ඒ විදිහට නිවන පේනකොට අතහැරෙන ජීවිතේ මේ පැත්තෙන් බලනකොට මැදින් මොකුත් පේන්නේ නැත්තම්. මැදින් මොකුත් පේන්නේ නැත්තම් ඒකට මොකද්ද කියන්නේ? එර්ධිපාදය කියලා කියන්නේ. ඔකට තමයි එර්ධිපාද වඩනවා කියන්නේ. ඊට පස්සේ එර්ධිපාද අදිෂ්ඨාන කරනවා කියන්නේ ඕකට. එර්ධිපාදේ වඩනවා කියන්නේ ඕකට නෙමෙයි අත්තටම. ඕක තමයි එර්ධිපාද වඩනවා කියන්නේ. වඩනවා කියන්නේ මේ ජීවිතය ලැබුණේ කොහොමද කියලා විමසනවා. මේ ලැබුණු ජීවිතේ තියෙන්නේ ඒක කොහොමද ලැබිලා තියෙන්නේ කියලා තව මිනිත්තුවක් අරන් විමසනවා. භව නිරෝධය ලැබෙන්නේ කොහොමද කියලාත් විමසනවා. අර දෙකම ලැබෙන විදිය විමසනවා. ජීවිතේ ලැබිලා තියෙන්නේ කොහොමද? මේ ජීවිතේ ලැබිලා තිබෙන්නේ අන් කවර දෙයක්වත් නිසා නොව පුරාණ කුසලා කුසල සංස්කාරයන්ගෙන්. ඒ කුසලා කුසල සංස්කාරයන් රැස් වෙලා තියෙන්නේ කොහොමද? කුසලා කුසල සංස්කාරයන් පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාරාදී සංකාරයන් මතින් තමයි මේ ජීවිතේ උරුම වෙලා තියෙන්නේ. ඒ උරුම වෙච්ච ජීවිතේ කුමක් මතින්ද? ඒ උරුම වෙච්ච ජීවිතේ පෙර ජීවිතේ තෘෂ්ණාව මතින්. පෙරසසර තණ්හාව වඩලා. ඒ පෙරසසර තණ්හාව වඩලා තියෙන එක මොකක් මතින්ද ඇති වෙලා තියෙන්නේ? පෙර තණ්හාව ඇති වෙලා තියෙන්නේ පෙර චතුරාර්ය සත්‍ය ඥානෙ තිබිලා නැහැ. ඇයි දුකේ නිරෝධය තණ්හාවේ නිරෝධයයි කියලා බලන්න කවුරුත් අපිට උගන්නලා නැහැ සසර. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතිවීම කුමක් මතින්ද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨිආශ්‍රව සහගත ආශ්‍රවීය අත්ති අභ්‍යන්තරයක් පවතින නිසා ඇතුළාන්තයක්. ඒ ආශ්‍රවයන් මොකක් මතින්ද ඇති වෙලා තියෙන්නේ? ඒ ආශ්‍රවයන් වැඩෙන්නේ ඒ තැන ඒ ජීවිතය තුළ. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්සේ මත. අන්න දැන් මේ ලැබිච්ච ජීවිතේ පිටිපස්සට බැලුවා. ලැබිච්ච ජීවිතේ පිටිපස්සට බැලුවා. එතකොට මේ ලැබිච්ච ජීවිතය තුළ අතහැරීම නිවන පිණිසයි කියලා බලනකොට, භව නිරෝධය පිණිසයි කියලා බලනකොට, දැන් යම් භව නිරෝධයත් ඉස්සරහට බලනවා. භව නිරෝධය කියන එක මට දැන් කොහොමද ලැබෙන්නේ කියලා බලනවා. භව නිරෝධය ලැබෙන්නේ, භව නිරෝධය ලැබෙන්න නම් මේ ජීවිතය අතහැරෙන්න ඕන. අතහැරලා දාන්න ඕන. එතකොට ජීවිතය ඇතුලේ බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. ජීවිතය අතහරින්න ඕන. අතහැරියා කියලා මැරෙන්නේ නැහැ පහුවිනිදට. ඇයි පරණ කුසලයේ කුසල පරණ පින්පව් වලින් අර ජීවිතේ හදිලා කියලා දැන් පිටිපස්සට බැලුවේ? මේ මොකක්වත් මැජික් එකකටම නෙමෙයි පරණ හදපු ජීවිතය. එහෙම මැරෙන්නේ නැහැ, කනබුණේ වෙනස් වුණා කියලා. දැන් සමහර අය ඉන්නවා විශාල වෙනස්කම් පරිස්සමට කන්නේ. ඉතින් පරිස්සමට කෑව කියලා අවුරුදු පහක්වත් වැඩියෙන් ඉන්න නම් බෑ. දැන් හොඳට බලන්නකෝ, පරිස්සමට හරි පරිස්සමට කෑම ගැන වතුර ගැන හරි පරිස්සම්. එහෙම පරිස්සමට වතුර බිව්වා කියලා මේ වතුර පරිස්සමට බීලා තියෙන නිසා මේ අවුරුදු 100ක් ඉන්නවා කියලා එකක් තියෙනවද? නෑ පින්වත්, එහෙම එකක් නෑ. මම දැක්කා ඊයේ පහුගිය දවසක වීඩියෝ පටයක්. ඒ වීඩියෝ පටේ තියෙනවා මේ ඒගොල්ලෝ බොරවෙච්ච වතුර බොන්නේ. බොරවෙච්ච වතුර. ඒ මෙහෙම බහින ප්‍රශ්නිකුත් නෑ. මං ඒ කියන්නේ වතුර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නෑ කියලා එහෙම නෙමෙයි. අපි ගාක් සැලකිලිමත් වෙන්න ඕන. ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි ඔයාලට ඒවා ගැන හුඟක් සංවේදී වුණාට කමන්නේ. හැබැයි හිතනවා නම් ආහාර පාන වලින් සම්පූර්ණයෙන් ජීවිතේ උඩු යටිකුරු කරන්න පුළුවන් කියලා. ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ. ආහාර පාන ගැන අපි සංවේදී වෙන්න ඕන. මොකද බෝනවන ගොඩාක් රෝග ආහාර පාන මතින් වර්ධනය වෙන තත්ත්වයන් තියෙනවා. නමුත් ආහාර පාන වලින් මුළු ජීවිතේම අර්ථය සමෘද්ධිමත් කරගන්න පුළුවන් කියලා හිතනවා නම් පින්වත්නි, ඒක නම් කවදාවත් කරගන්න බැරි දෙයක්. එතකොට දැන් ලැබිච්ච ජීවිතේ කොහොමද ලැබුණේ කියලා පිටිපස්සට බලනවා. භව නිරෝධය කොහොමද ලැබෙන්නේ කියලා දැන් ඉස්සරහට බලනවා. ඇයි අපි භව නිරෝධය සාක්ෂාත් කරලා නැහනේ? එතකොට භව නිරෝධය කොහොමද ලැබෙන්නේ? භව නිරෝධය ලැබෙන්නේ මේ බිලාබේ අපිට හම්බෙන සලායතන ලෝකයක් තියෙනවා. ස්කන්ධ පරම්පරාවක් තියෙනවා. ඒ ස්කන්ධයන් කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වන්න නැත්තම්, ඒ ස්කන්ධයන් කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වන්න නැත්තම්, දැන් ස්කන්ධයක් තියෙන උදාහරණයක් විදිහට සංඥාව, වේදනා සංඥාව කියන එක අපේ හිතේ හටගන්න එකක් නේ. රූප සංඥා, ඇහෙන් රූපේ දැක්ක ගමන් සංඥා වෙනවා හිතට. ආ මේ තමයි දරුවා, මේ ගහක්, මේ ගෙදරක්, මේ ඉඩමක්, මේ ගෙදර මගේ ගෙදර, මේ ගෙදර මගේ නෙමෙයි සංඥා එනවා හිතට දැක්ක ගමන්. හිතේ තමයි සංඥා හටගන්නේ. ඇහෙනකොට හිතේ තමයි සංඥා හටගන්නේ. හිතේ සංඥා අඳුනා ගැනීම කියලා එකක් තියෙනවා. එතකොට මේ සංඥාව නැත්තම් මොකක් කරගන්න බෑ. එතකොට මේ සංඥා Tamanගේ හිත තුල ඇති වෙන සංඥාව හට ගන්නකොට ඒක සංඥා හටගන්නේ කාගේ හිතවලද? මේ සත්වයන්ගේ හිතවල ගස්වල සංඥා හටගන්නේ නැහැ. අවිඥානික දේවල් වලට සංඥා හටගන්නේ නැහැ. එහෙනම් සංඥාව අයිති අවිඥානික ලෝකයට විතරයි. අවිඥානික ලෝකයට විතරයි සංඥාව අයිති. එතකොට අවිඥානික ලෝකයේ තුල සංජානනයේ සිද්ධ වෙනකොට ලෝකේ අඳුන ගන්නකොට විවිධ රූප අඳුන ගන්නවා, ශබ්ද අඳුන ගන්නවා, ගන්ධ සුවඳ අඳුන ගන්නවා, රස පහස එක එක ඒවා අඳුන ගන්නවා. ඒ අඳුනාගන්නේකොට ඒ අඳුනා ගැනීම කියන්නේම සසර හදන මට්ටමද? අඳුන ගන්නවා කියන එකටම සංසාරේ හදන්න පුළුවන්ද? හදන්න බෑ. ඇයි? රහතන් වහන්සේලාත් ලෝකේ අඳුන ගන්නවා. රහත් වෙනකොට අඳුන ගන්න බැරි මට්ටමකට ව්‍යාකූල වෙන්නේ නැහැ. අඳුන ගන්නවා. එහෙනම් අඳුනා ගැනීම තුල රහතන් වහන්සේට නැත්තේ මොකද්ද? සංඥා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේ. සංඥාව කෙරෙහි මම මගේ ආත්මී කියලා දැනගන්න කමක් නැහැ. අඳුන ගැනීම තියෙනවා. ඒ අඳුනා ගැනීම තුල දැන ගැනීම කියන ඒවා නැහැ. හොඳට බලන්නකෝ, අපි අඳුන ගන්නකොට මම මගේ කියන ගතිය ඇතුලේ අඳුන ගන්නවා, මම මගේ නොවන කියන ගතිය ඇතුලේ අඳුන ගන්නවා. සංඥා උපයං මා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේ. සංඥා උපය වෙන්නේ සංඥා රම්මණං, සංඥාවම අරමුණු කරගෙන සංඥා පතිට්ටං, සංඥාව මතම පිහිටා නන්දූප සේවණං. ඒ අඳුනගත්ත ලෝකේ තණ්හාවෙන් තෙත් වෙන්නේ නැහැ රහතන් වහන්සේට. අඳුන ගන්නවා. අඳුනගත් තැනම ලෝකේ අතහැරෙනවා. අඳුන ගන්නකොට ලෝකේ අතහැරෙනවා. එහෙනම් නිවන කියන්නේ මා තුල ලෝකේ අඳුන ගන්නකොට අඳුනා ගැනීම කෙරෙහි උපයෝපාදා මේ අඳුනා ගැනීම කෙරෙහි තණ්හාමාන දිට්ටිසහගතකම එන්නේ නැතුව අඳුනා ගැනීම කෙරෙහි මම මගේ වසඟේ පවත්වන්න පුළුවන් ගතියෙන් නැතු අඳුන ගන්න කම විතරක් තියෙනවා. අඳුනා ගැනීම උපාදානේ වෙන සංඥා උපාදානේ නැත්තම් තණ්හාවෙන් තෙත් වෙන්නේ නැත්තම් අන්නේ තෙත් වෙන්නේ නැති මට්ටම ඉන්නව නේද? ඒ තෙත් වෙන්නේ නැති මට්ටම තුල කර්ම හැදෙන්නේ නැහැ. අනාගතේ උපදින්නේ කර්ම හැදුනොත් නේ. ඇයි අර ජීවිතේ විමසද්දී අපි කිව්වානේ මේ ජීවිතේ පරණ පුණ්‍යාභිසංකාර අපුණ්‍යාභිසංකාරයන්ගේ ප්‍රතිලාභය කියලා. එහෙනම් ඉස්සරහටත් ලැබෙනවා නම් ජීවිතයක්, ඒ ලැබෙන ජීවිතය පුණ්‍යාභිසංකාර අපුණ්‍යාභිසංකාරයන්ගේ ප්‍රතිලාභයක්. එතකොට එහෙමනම් අඳුනා ගැනීම තුල තණ්හාමාන දිට්ටි නැත්තම් අඳුන ගන්නකොට මම මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා ගතියක් එන්නේ නැත්තම් ගතිය නැතුව අඳුන ගන්නවනම් ඒ ගතිය නැතුව අඳුන ගන්න අවස්ථාව තියෙන්නේ. ඒ අවස්ථාවේ කර්ම නිරුද්ධයි. කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වුණොත් තමයි පුනර්භවය. ඇයි සංඛාර පච්චය විඥානං කියලා කියන්නේ? සංඛාර ප්‍රතිං විඥානේ. සංඛාර නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධයිනේ. දැන් සංඛාර නිරුද්ධයි. ඇයි සංඛාර රැස් වෙන්නේ? අඳුන ගන්නවා. අඳුන ගැනීම තුල උපාදානිය නැහැ. මම මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන මට්ටමට යන්නේ නැහැ. යන්නේ නැත්තම් කර්මය නිරුද්ධයි. කර්මය නිරුද්ධ නම් ඒ මොහොතේ කර්මය නිරුද්ධ නම් ඒක නිරුද්ධ වෙච්ච කර්මයකට ආයි පුනර්භවයක් හදන්න බෑ. ඔන්නෝක තමයි භව නිරෝධය කියලා එයා දකින්න. ඒතකොට භව නිරෝධය කියන එක ඕක නම් ඕක එක ඕක දැන් ඔන්න අඳුර ගන්නවා. ඔන්න ඔය භව නිරෝධය මේක ජීවිතයේ මේක කියලා ඔය පින්නතුල්ලා අඳුන ගැනීම තුල තමයි එර්ධිපාද වඩනවා කියන කම ඉන්නේ. එර්ධිපාදය කියන්නේ මොකද්ද? භව නිරෝධේ අරමුණු කරනවා. මොකක් මතින්ද අරමුණු කරේ? අතහැරුණු ජීවිතය තුලින්. මොනවද මේ ජීවිතේ අතහැරෙන්නේ? මේ දරුවා වෙනුවෙන් වැඩ කර කර, බිරිඳ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන් වැඩ කර කර, ලිප ළඟට ගියපු අම්මා කෙනෙකුට යන්ට සුබ පහසු නිින්දනේ අතහැරෙන්නේ. පහසු ජීවිතය අතහැරෙනවානේ. හොඳට නිදාගන්න කියලා හිත ආයාචනා කරද්දී එලාම් තියලා තුන් වරක් විතර එලාම් එක ශබ්ද වුණාට පස්සේ නැගිටින්නේ. අමාරු කැමැත්තෙන් නිමි. ඉගිදර ඔක්කොම නිදි. හැමෝම නිදි. හොඳට ගොරෝගොරව නිදිය නිද්දි. මෙයාට අමාරුවෙන් ඇඳෙන් බහින්ද වෙන එකේ අතහැරීමක් නෙමෙයිද? අතහැරීමක් නේ. මහා පුදුම අතහැරීමක් නේ ඒක. සනීපෙට නිදා ගන්න පුළුවන් අවස්. එහෙනම් පින්වත්නි, මේ ජීවිතේ බැඳුණු ජීවිත හැම එකක් ඇතුළෙම අතෑරෙන ජීවිතේ දැක්කොත් භව නිරෝධේ. බැඳුණු ජීවිතේ දැකලා අනේ කමන්නේ නැගිටින්න උනේ මගේ දරුවට උයන්ටනේ කියලා දැක්කොත් භව නිත්‍ය. නෑ ඉතින් කමන්නේ සුවපහසු නිින්ද අතෑරලා උදේම නැගිටින්න උනේ මගේ ළමයාට හොඳට කණ්ඩ දෙන්නනේ මහත්තයාට බත්මුල් බඳින්නනේ කියලා ඇඳින් බහිනකොටම මහත්තයා දැක්කොත් එීම භව නිත්‍ය. ඇඳින් බහිනකොටම යුතුකම ඇතුලෙන් අතහැරෙන ජීවිතයේ දැකලා අයි අතහැරීම අනේ භව නිරෝධයේ පිණිස වේවා කියලා දැක්කොත් අමා නිවන. ඒ කියන්නේ නිවන ඉස්මතු කරගන්න පුළුවන්, නිවන දර්ශනය කරගන්න පුළුවන්, නිවනේ දර්ශන කෞසල්‍ය ගොඩනගන්න පුළුවන් ඔය ඉන්න මට්ටම. ඊට පස්සේ ඒක ඒ තුල වැඩිමක් සිද්ධ වෙන්නේ ජීවිතයේ ප්‍රතිවේක්ෂණා කරන අතීතයට, භව නිරෝධේ ප්‍රතිවේක්ෂණා කරන ඉස්සරහට. දැන් මම කොහොම හිටියොත් භව නිරෝධේ හම්බ වෙන්නේ? ලැබුණු ජීවිතේ පිටිපස්සට බලනවා. මේ ජීවිතේ කොහොමද මට ලැබිලා තියෙන්නේ? හරි ලස්සන රිද්මයක් මේක. මේ ජීවිතය මට කොහොමද ලැබිලා තියෙන්නේ? පිටිපස්සට බලනවා. පටිච්ච සමුප්පාදේ තියාගෙන බලන්න, ඔයාලට ඕන විදිහටම බලන්න එපා. මේ ජීවිතේ මට කොහොමද අද ලැබිලා තියෙන්නේ? එතකොට අභිසංකාර පෙනේ, අවිද්‍යාව පෙනේ, ආර්ය සත්‍ය ඥානෙ නැතිකම පෙනේ, ආශ්‍රව ටික පෙනේ, සසර වැඩිච්ච අනුසේ පෙනේ, ඒ වාට බලපාපු එදා පෙර ජීවිතේ ආයතනයන්ගේ අවිද්‍යාසහගත පරිහරණය ගොඩාක් ඒවා පෙනේ. පරමාර්ථ සත්‍යයක් පෙනේ. ආ ඒක තමයි ජීවිතේ. හරි මේ ජීවිතයේ අතහැරීම ඇතුලේ නිවන දැකලා එයා කොහොමද භව නිරෝධය පිණිසයි කියලා දැකම භව නිරෝධය දැන් කියවනවා. කොහොමද භව නිරෝධයට මම යන්නේ? මේ වෙලාවේ මා තුල හටගන්නේ ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ ඔක්කොම දිහාවත් බලන්න ඕනේ. එක ස්කන්ධය, ඒකනේ මම කිව්වේ සංඥාව. සංඥා රූප වේදනා සංඥා සංකාර විඥාන පහයිනේ. සංඥාව තුන්වෙනි එකනේ අඳුන ගන්නවා. අඳුන ගන්නේ කොහොමද? අඳුනගන්නේ ස්පර්ශයෙන් මතින්නේ. ලෝකේ පේන මට්ටමේදී අඳුන ගන්නවා. පේන මට්ටමේදී අඳුන ගන්නකොට ඒ අඳුනා ගැනීම තුළ කෙලෙස් සහගතව සිත දැන ගන්නවා. අඳුන ගන්නකම තියෙනවා, කෙලෙස් සහගතව දැන ගන්නවා. අපි රහතන් වහන්සේත් අඳුන ගන්නවා. අර කෙලෙස් සහගත දැනගන්න එක නැහැ. රූප අඳුන ගන්නවා, කෙලෙස් සහගතව දැන ගන්නකම නැහැ. ඒතකොට යම් වෙලාවක රූප අඳුන ගන්නකොට කෙලෙස් සහගතව දැන ගන්න මට්ටම නැතුව ඒ මට්ටම අයින් කරලා අඳුන ගත්තොත්, ඒ මට්ටම අයින් කරලා අඳුන ගත්තොත් ඒ අඳුන ගත්ත එක ඇතුලේ කර්ම නැහැ. ඇයි? තණ්හා මාන දිට්ටි නැති වුණොත් කර්ම නැහැනේ. කර්ම නැහැ. කර්ම නැත්තම් ඒ කර්ම නැති නිමේෂය භව නිරෝධය. භව නිරෝධය. ඊට පස්සේ භව නිරෝධය ඔහොම දැක්කාම ඕකට තමයි ඉද්ධිපාද වැඩිම කියලා කියන්නේ. වඩනවා කියන්නේ ඕකට. ඔන්න ඔච්චරයි ඕන. දැන් විනාඩි 10ක් විතර පාවිච්චි කළොත් භාවනාවට මොනවද දැන් බඩන්නේ? ආය අලුත් එකක් නෙමෙයි. අර අඳුන ගන්න මට්ටම තුල මේ තණ්හා මාන දිට්ටි නැත්තම් භව නිරෝධය කිව්වනේ. අඳුන ගන්න මට්ටම සංඥාවම 11 ආකාරයකින් විදර්ශනා කරනවා. 11 ආකාරයකින් විනාවෙන්. දැන් එතකොට මේ අඳුන ගන්න මට්ටම තුල කෙලස් ටික කඩනවා නම් එයා කරන්න ඕන 7යි. එකක් තමයි අඳුන ගන්න මට්ටම තුල නිත්‍ය සංඥාව කැඩිලා යන්න ඕන. අඳුන ගන්න සංඥාව තුළ නිත්‍ය අදහසක් තියෙනවා. අඳුන ගන්න මම ඉන්නවා නිත්‍යයි. මම ඉන්නවා. අඳුනගත්ත ලෝකෙ මගේ මට ඕන විදිහට තියාගන්න පුළුවන්. නිත්‍ය අදහසක් නඩත්තු වෙනවා. අඳුනගත්ත ලෝකයේ ඇතුලේ සුඛ සංඥා. මේ අඳුන ගන්න ලෝකේ මගේ වසඟේ තියාගත්තොත් අරිම රසවත් කියලා හිතෙනවා. සුඛ සංඥාව. අලන ආත්ම සංඥා. මේ අඳුනගත්ත ලෝකේ මට ඕන විදිහට මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා බරපතල වෙලඹෙනවා. ආත්ම සංඥාවක් අඳුන ගන්න එක ඇතුලේ. ඊට පස්සේ අඳුනගත් එක ඇතුලේ නන්දියක් පවතිනවා. ඊට පස්සේ අඳුනගත් එක ඇතුලේ නන්දියක් කියන්නේ මේ අඳුනගත් එක සතුටින් පිළිගන්නවා. පුදුම සතුටින් පිළිගන්නේ අඳුනගත්තා. පේනවනේ අඳුනගත්ත ලෝකේ සතුටින් පිළි අරගෙන දැන් වෙලා තියෙන වැඩි. ඒ කාලේ අඳුනගත්ත ලෝකේ නිසා ආයි වෙච්ච මා ලොකු යහපතක් නෑනේ. ඔය දැන් අද වෙලා තියෙන දරුවෝ නලවන්න වෙලා තියෙන්නේ ඇයි? අඳුනගත්ත ලෝකේ සතුටින් පිළිගත්ත කමටනේ. එතකොට ඒකට කියන්නේ නන්දිය. ඒක කඩන්නත් ඕන. ඊට පස්සේ කියනවා රාගය කඩන්න ඕන. අඳුනගත්ත ලෝකයේ කෙරේ නොයල්මක් ඇති වෙන විදියට විමසන්න ඕන. ඊට පස්සේ අඳුනගත්ත ලෝකයේ ඇතුලේ ආදානේ කඩන්න ඕන. භව තෘෂ්ණාව කඩන්න ඕන. ඔය වචන හත තිබ්බොත්. ඒ කියන්නේ නිත්‍ය සංඥාව කැඩුවොත්, සුඛ සංඥාව කැඩුවොත්, ආත්ම සංඥාව කැඩුවොත්, නන්දිය කැඩුවොත්, රාගය කැඩුවොත් ඊළඟට අඳුන ගන්න ලෝකේ නැවත නැවත හට ගන්න ආසා කරනවා. සමුදය. සමුදය කැඩුවොත්, භවතණ්හාව කැඩුවොත්, එයා නිවන් දකින්න ඕන. ඔන්න ඔය වෙනුවට තමයි අනිච්චානුපස්සී, අනත් දුක්ඛානුපස්සී, අනත්ත අනිච්චානුපස්සීව බලනකොට නිත්‍ය සංඥාව කැඩෙනවා. අර අඳුන ගන්න ලෝකේ අනිත්‍යයි කියලා බලනවා. අඳුනගත්ත ලෝකේ දුක්ඛානුපස්සනාවෙන් බලනකොට අඳුන ගන්න ලෝකේ සැපවත් වශයෙන් වැටහෙන්නේ. අඳුනගත්ත ලෝකේ අනත්තානුපස්සී වශයෙන් බලනකොට අඳුනගත්ත ලෝකයේ තුල මම ඉන්නවා, මගේ වසඟේ තියාගන්න පුළුවන් කියන අදහස ඉන්නේ නැහැ. මම හැම භාවනාවෙන් එක කරන්නේ. අඳුනගත්ත ලෝකයේ පිළිබඳ නිබ්බිදානුපස්සී, මේ අඳුනගත්ත ලෝකයේ ගැන කල්ලකිරෙන්න ඕන කියලා අඳුනගන්න කමට කලකිරීම ඇති කරගත්තොත් නන්දිය කැඩෙනවා. අර සතුටින් පිළිගන්න එක කැඩිලා යනවා. විරාගානුපස්සී, අඳුනගත්ත ලෝකයේ කෙරෙහි නොඇලිය යුතුයි නොඇලිය යුතුයි නොඇලිය යුතුයි කියලා බැලුවොත් එහෙම රාගේ කැඩිලා යනවා. අඳුනගන්න ලෝකයේ නිරෝධානුපස්සීව නිරුද්ධ වී යන ආකාරයටම බැලුවොත් නැවත සමුදේ වීම ගැන බලාපොරොත්තු වෙන්නේ. මේ අඳුනගන්න ලෝකේ හෙටත් මේ විදිහටම මට අඳුනගන්න තියෙන්න ඕන. අනේ මේ ළමයා මට මගේ උපදුපන් ආපිරිනුවම් පානකම් මෙයා මගේ කොල්ලා වෙන්න ඕන, මගේ දරුවා වෙන්න ඕන, මගේ බිරිඳ වෙන්න ඕන, මගේ ස්වාමියා වෙන්න ඕන, මගේ අම්මා වෙන්න ඕන කිය කිය පතනවා නේද අද? අනේ මම මේ වගේම ළමෙක් තමයි උපදින ගමන් ප්‍රාර්ථනා කරන්න කියලා අඬන්නේ ওই මිනිස්සු. ඇයි නිරෝධානුපසනාව ජීවිතේට වඩලා නැහැ? අද අඳුනගත් එක හෙටත් අඳුනගන්න බලාගෙන ඒ නිරෝධානුපසන වඩලා නැතිකමට ඒක එන්නේ සමුදයාර්ථය. අඳුන ගන්න ලෝකය පටිනිස්සක් ගන්නපස්සේ අඳුන ගන්න ලෝකය තුල පදිංචි වෙන්න මොකුත් නැහැ. අත්හැරලා දාන්න ඕන වෙන දෙයක් නැහැ කියලා අත්හැරෙන ආකාරයට බැලුවොත් පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුල ආදානම් පජහති, තෘෂ්ණාව සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. මොන තෘෂ්ණාවද කඩා වැටෙන්නේ? භව තෘෂ්ණාව. එතකොට භව නිරෝධය එයා තුල සාක්ෂාත් වෙන්න පටන් ගන්නවා. අර ඉස්සෙල්ලා අරමුණු කරනකොට එයා අරමුණු කළානේ. කොහොමද අරමුණු කළේ? අරමුණු කළේ මේ භව නිරෝධය කුමක් පිණිසද කියලා බලනකොට එයාට පෙනුණානේ මේ සංඥාව සංඥා අඳුන ගන්න ලෝකයේත් එක කෙලෙස් මිශ්‍ර වුණොත් තමයි භවය කියලා. අඳුනගත්ත ලෝකයේ කෙලෙස් නැත්තම් භව නෑ නේද, භව නිරෝධය නේද කියලා දකින්නකොට පවා භව නිරෝධය අරමුණු වුණේ. අන්න ඒ ගතිය මෙහෙම වැඩුවම ස්ථාවර වෙන. කර්ම හැදෙන්නෙම නැහැ. ඉතින් පිරිනුවා මැරෙනකොටම පිරිනුවම් පානවා. ආය උපදින්නේ. ඕක බොහොම ලස්සන ශිල්පීය කුසලතාවයක්. ඕක හරියටම හරි එකක්. මේ බුදුරජාණන් වහන්සේ එක හරියටම හරි. ඒ නිසා ඔය පින්නතුන්ලාට මේ හෝරාවක ධර්ම දේශනාව නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹ පහ නාරාහෙන් පිට පාතිබාපාර නොම්බර 21 ලිපිණේ පදිංචි සීතා කරුණාරත්න මහත්මියත්, චර්කාසා ගයාන් චිරාත් කියන දූදරුවන් ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඉතින් මේ පින්නතුන්ට අපි අදිෂ්ඨාන කරනවා, අරමුණු කරනවා, මේ පින්නතුන්ගේ ජීවිත සුවපත් වේවා, ධර්මයෙන් ආලෝකමත් වේවා, සුවසේම මාර්ගඵල උපදවා ගන්නට සීතා කරුණාරත්න මහත්මිය ප්‍රදාන පින්නතුන්ට භව නිරෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා. ඇත්තටම මේ වැඩපිළිවෙල ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. වයස ප්‍රශ්නයක් නැහැ. මේ පොඩි වෙනස්කම් ටික හදාගෙන බලන්නකෝ. දැන් 3 මාසයක් විතර තියෙනවනම් මැරෙන්නේ ඒ ඇති. 3 මාසයක් තියෙනවනම් ඇති. 3 මාසයක්වත් ඕනේ නැත්තම් අමාරුයි ඉතින්. නික හෙට මගේ මැරෙන්න ලෙඩ ඇඳ ඉඳලා නම් මේක කරන්න බෑ අයියා. ජීවිත තණ්හාව තිබ්බහම මේක අමාරුයි. තු මැරෙන්න 3 මාසයක් තියෙනවනම් නිකම් මැෂින් එකේ හරි කමක් නැහැ. අමාරුයින් ඉඳ හුස්ම ගන්න අමාරුයින් බාගෙට හුස්ම අරගෙන තවත් තුම් නැවා බය වෙන්න එපා. අවුරුද්දක් වතර ඉන්න පුළුවන් මේ මැට්ටමින් කියලා කිව්වොත් මේක වඩන්න 3 මාසයයි ඕන. තව 6 මාසයක් විතරම නිකන් ඉන්න පුළුවන්. හවංකව කරොත් ජීවිතේ අතහැරලා කරන්න ඕන. යුතුයකම් වගකීම් ඉඩ කඩ ටික අතාරින්න එපා. ජීවිතේ අතහැරලා කරන්න මේක කරලා බලන්න. සාංසිඳිලා ඉඳී පින්නවත්. මේ සාංසිඳීමට අවුරුදු ගණන් යන්නේ නැහැ. එබඳු ආධ්‍යාත්මික සංසිඳීමක් පිණිස මේ රැස්ුණා වූ සියලු පින්නතුන්ට මේ කුසල් නිවන් දොරටුවක් වේවා. 2010 ජූනි මාසයේ 23 වන දින අරුමාහන්දි ආර්යදාස සිල්වා මහත්මාගේ 88 වන ජන්මදිනය නිමිති කොටගෙන එතුමාට අනුමෝදනා වශයෙන් මේ දේශනාවට සම්බන්ධ වෙලා තිබෙනවා. සීතා කරුණාරත්න මහත්මියගේ දෙමව්පියන් වන ලෙස්ලි ඩග්ලස් මැන්දිස් කරුණාරත්න මහත්මාට සෝමා කරුණාරත්න මහත්මිය ප්‍රදාන සීතා කරුණාරත්න මහත්මිය ඇතුළු පිනතුන් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ පිනතුන්ට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව වාසය කරන ඔක්තෝබර් මාසයේ දෙවන දින ජන්මදිනයේ දින රූපා කරුණාරත්න මහත්මියට ඔක්තෝබර් මාසේ 18 වන දින ජන්මදිනයේ දින වෛද්‍ය චර්කා වේරගම මහත්මියට ඔක්තෝබර් මාසේ 30 වන දින ජන්මදිනයේ දින චිරාත් සිල්වා මහත්මා ඇතුළු ධර්මශ්‍රවණයට රැස් වුණා වූ සියලුම දෙනාට මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් ධර්මශ්‍රවණය කළ සියලු දෙනාටත්, සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ఆకాశట్టాచ బుమ్మట్టా దేవానాగా మహిద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు దేశనం. ఆకాశట్టాచ బుమ్మట్టా దేవానాగా మహిద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు త్వం సదా. ఒబ హెమ దినాటమ తెరువన్ సరణ.
మోహఖయో నిబ్బానం.